ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ජරා මරණං ච පජානාති ජරා මරණ සමුදයං ච පජානාති ජරා මරණ නිරෝධං ච පජානාති ජරා මරණ නිරෝධ ගාමිනින් ප්‍රතිපදං ච පජානාති හෙතාවතාපි කෝ ආවුසෝ අරිය සාධුකෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මං ති පූජනීය අපේ හැමදුරුවන් වහන්සේලාගේ නවසරයි ධර්ම ශ්‍රවණා විලාසී සසර කතරෙන් එතරම් කැමති ගුණබර කාරුණික පින්වත්නි, මේ පින්වත් බොහෝ දෙනෙක් කීප වාරයක්ම අපෙන් ඉල්ලීමක් කළා පටිච්ච සමුප්පාදයේ පිළිබඳව දේශනාවක් කරන්න කියලා ළමයාට ආපු දවසේමවත්. ඒත් අපි එක කල් දැමුවා පටිච්ච සමුප්පාදයේ කියන දේශනාව සිද්ධ කරන්නට අවශ්‍ය කරන වටපිටාවක් තියෙනවා. ඒක නිකන් වචන ටිකක් කියලා කරන්න පුළුවන් දේශනාවක් නෙවෙයි. ඒක හුඟා දැනුවත් පිරිසකටයි ඒ දේශනාව සිද්ධ කරන්න ඕනේ. නමුත් අපි අර බොහෝම පහසුවට ගැඹුරු දහමක් අහන්න කැමැත්ත තියෙන නිසා පටිච්ච සමුප්පාදයේ පිළිබඳව දේශනාවන් කරවා ගන්න කැමැත්තක් දක්වනවා. හැබැයි දේශනා කරන කොටයි ඒකේ අමාරුව ගැඹුර තියෙන්නේ. ඊට අදාළ දහම් කරුණු රාශියක් තියෙනවා. මුළු පිටකය පුරාම තියෙන හැම දහම් කරුණක්ම මේ පටිච්ච සමුප්පාදයේ තියෙන කරුණු 12 පැහැදිලි කරන කොට කියවෙනවා. අද මේ පැයක වෙලාව ඒ අංග 12ම නෙවෙයි, මම තීරණය කළා එක අංගයක් විතරක් මේ පැයකට වැඩි කාලය තුල පැහැදිලි කරන්න. මුළු පටිච්ච සමුප්පාදයේම මට පුළුවන් එක උපමාවකින් දක්වන්න. ඔබ හිතන්න ඉතාමත්ම නපුරු හලාහල විස සහිත ගහක් තියෙනවා. ඔය ගහේ බීජ රැස් කරගෙන ඉඳලා සුදුසු වෙලාවට සිටුවෙනවා. ඔය කරුණු ටිකෙන් මතක් කළේ ඒකේ හලාහල විස බව නොදන්නා අඥානකම නිසා මේ ගහේ හටගන්න බීජ රැස් කරගෙන ඉන්නවා. අඤ්ඤාපච්චය සංකාර. ඒ රැස් කරගෙන සිටිය බීජ නැවත රෝපණය වීම සංකාරපච්චය විඥාන. බීජයකට පුළුවන් ඇලයක් හදන්න විතරයි. ඒ බීජයක හැකියාව ශක්තිය තියෙනවා ඇලයක් උත්පාද කරන්න. හැබැයි ඒ හටගන්න බීජයෙන් හටගන්න පුංචි පැලයට ප්‍රත්‍ය උපකාර නොලැබුණොත් මහ පොළොවේ නොපිහිටියොත් අවු දියෙන් සුලං පොහොර ආදී දේ ප්‍රත්‍ය නොලැබුණොත් ඒක හැදෙන්නේ නැහැ. විඤ්ඤාණපච්චය නාම රූපං කියනකොට ඔන්න ඔය පැලේට ප්‍රත්‍ය ලැබෙනවා. ගහක් බවට පරිවර්තනය වෙන්න ඕන කරන ප්‍රත්‍ය ටික එකතු වෙනවා. මහ පොළොව, වතුර, පොහොර, සුළං, අවුව වැනි දේ එකතු වෙනවා. ඊළඟට ඒ ගහ වැඩෙනවා. මහා රුක්ෂයක් බවට පත් වෙනවා. නාම රූප පච්චය විඤ්ඤාණ සලආයතනක් වෙනකොට. ඔන්නේ මහ ගසක් බවට හටගත්ත මේ වෘක්ෂය ඵල දරන අවස්ථාවක් වෙනවා. සලආයතන පච්චය පස්ස ඉදි හැදෙනවා. ඒ හැදෙන ගෙඩිවල ආපහු මේ විසසහිත පරම්පරාව ගෙදියන්න ඕන බීජ තියෙනවා. බීජ හට ගන්නවා. ඒ ගහේ හැදෙන විස ඵල නැමැති ඒ වේදනා ත්‍රිවිධ වේදනා නැමැති ඵල වල ඒ බීජ තියෙනවා. ඒ බීජ තමයි වේදනා පච්චය තණ්හා. තණ්හා කියන බීජ. ඒ ගහේ තියෙන හලාහල විෂ බව නපුරු බව නොදන්නා අඥානකම නිසා නැවත මේවා අතින් අරගෙන උපාදාන අල්ලලා ගබඩා කරගන්නවා. උපාදාන පච්චය බව සැස්තර ගන්නවා. දැන් එකතු වෙන රැස්සේ ක්‍රස් කරගත්ත ගබඩා කරගත්ත බීජ නැවත කොයි වෙලාවෙ හරි පැලවෙනවා. බාහපච්චය ජාති. ජාති කියන්නේ හට ගන්නවා, පැලවෙනවා. පැලවුණාම ඒ පැලවෙච්ච බීජය ගහක් බවට පරිවර්තනය වෙලා නැවත හලාහල විස අනර්ථයේ ලෝකයට හදලා දෙනවා. චරා මරණය. ඉතින් අද දවසේ අපේ මේ හලාහල විස සහිත ගහේ තියෙන විස ගතිය මනතරන් නපුරුද කියලා කියන්නේ. ඒ නපුරු බව නොදන්නාකම නිසා නැවත නැවතත් මේ නපුරු වෘක්ෂ පරම්පරාව පවත්වනවා. මේ හටගන්න ගහේ හටගන්න බීජ නැවත වතාවක් අපි අවිද්‍යාවෙන් වැස් කරනවා. ආයතලට යනවා අවිද්‍යා සංකාර. ආයතල වෙනවා. ආයතත්‍ය ලැබෙනවා. දහක් වෙනවා. ගෙඩි හැදෙනවා. ඒකයට සාපෝ ගබඩා කරගන්නවා. ආයතල වෙනවා. ආය ගබඩා කරගන්නවා. මේ පැවැත්ම තමයි සංසාරික පැවැත්ම තමයි පටිච්ච සමුප්පාදයෙන් දේශනා කරලා තියෙන්නේ. ඉතින් අද අපි ඒකේ අවසාන කොටස ගැන කියවෙනකොට මේකේ අත්‍යවශ්‍ය කරුණු කාරණා ටික පැහැදිලි කරගන්නත් පුළුවන් වේවි. පටිසමුප්පාදයේ පිළිබඳව දේශනාව කොච්චර ගැඹුරුද, කොච්චර දැනුවත් විය යුතු කාරණාවලින් යුක්තද කියන අදහස මේ පිළිසෙට වටහා ගන්න පුළුවන් වේවි. මම ඒ තරම්ම ගැඹුරු කරන්නේ නැහැ, බොහොම සරලව. හැමතෙ තේරුම් ගන්න පුළුවන් විදිහින් ඒ කොටස ගැන කතා කරනවා. මම පළමුවෙන්ම පුංචි නිදර්ශනයකින් ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්වතුන්ට උත්තර දෙන්න වේ. ඔන්න කෙනෙක් යකඩ බෝලයක් අතට අරගන්නවා. යකඩ බෝලයක් අතට අරගෙන වතුරක් ළඟට ගිහිල්ලා ලිඳක් ළඟට ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කරනවා. එම්මා යකඩ බෝලය තා යට නොයාවා උඩ පාවී පාවී මතුවී තිබේවා කියලා ප්‍රාර්ථනාවක් කරලා යකඩ බෝලය වතුරට දානවා. මොකද වෙන්නේ? ප්‍රාර්ථනාව ඉටු වෙනවද? නෑ. ඒකාන්තයෙන් යට යන. යකඩ බෝලේ යට ගියාම අර මිනිස්සයාට මොකද වෙන්නේ? එයාට සැපක්ද දුකක්ද? මොකක්ද දුක? බලාපොරොත්තු ඉටු නොවෙන්නේ දුකේනෝ යම් පිච්ඡන් දලපති තම්පි දුක්ඛ. බලාපොරොත්තු ඉටු නොවීමේ දුක ඒ මිනිස්යාට විඳින්න වෙනවා. දැන් ඒ මිනිස්යාට දුක ආවේ යකඩ බෝලේ යට ගිය නිසාද? එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසාද? මොකක්ද ඒ හේතුව? බලාපොරොත්තු ඉටු නොවුණු නිසා. හොඳයි, අපි ඒක නිවැරදි කරමු. වැරදි ප්‍රාර්ථනාවක් නිසා ඒකාන්තයෙන් යට යන යකඩ බෝලය උඩ පාවේවා කියලා කරපු වැරදි ප්‍රාර්ථනාව නිසායි එයාට දුක් විඳින්න උනේ. දැන් ඒකාන්තයෙන් යට යන යකඩ බෝලය උඩ පාවී තිබේවා කියලා යට නොයාවා කියලා ප්‍රාර්ථනාවක් කළොත් ඒ ප්‍රාර්ථනාව කවදාවත්ම කාටවත් ඉටු කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. පුළුවන් ද කාටවත් ඉෂ්ට කරගන්න? කාටවත්ම බෑ ලෝකේ. එතකොට ඒ කවදාවත් කරගන්න බැරි ප්‍රාර්ථනාවක් කවුරු හරි කළොත් එයාට මෝඩයෙක් කියලා කියවට කමක් නැද්ද? අඥානයෙක් කියලා කියවට කමක් නැද්ද? එහෙනම් දැන් මේ වැරදි ප්‍රාර්ථනාව කළ කෙනා කවුද? මොඩේ. අඥානෙක් නේ. එතකොට වැරදි ප්‍රාර්ථනාවක් කවුරු හරි කරනවා නම් මොඩේ නේ. මම නෙමෙයි කිව්වේ. තමන්මයි කියාගත්තේ. කාටද මේ කිව්වේ? දැන් බලන්න ඕන වැරදි ප්‍රාර්ථනා කරන්නේ කවුද කියලා. කවුරු හරි වැරදි ප්‍රාර්ථනාවක් නොකරන දෙයක් ප්‍රාර්ථනා කරනවනම් යමෝඩේ වෙන්න ඕන නේද? අඥාන කෙනෙක් වෙන්න ඕන. හොඳයි, එහෙනම් අපට පෙන්දිලේ නිදර්ශනයේ තුල ඒකාන්තයෙන් යකඩ බෝලය යට යනවමයි. යට යන ඒකාන්තයෙන් යට යන යකඩ බෝලයක් උඩ පාවී මතුවී තිබේවා කියලා ප්‍රාර්ථනා කළාට ඉටු වෙන්නේ නැහැ. ඒක මෝඩ ප්‍රාර්ථනාවක්. ඒක මෝඩ ප්‍රාර්ථනාවක් විතරක් නෙමෙයි, කැමැති බලාපොරොත්තු දෙය ඉටු නොවීමේ දුකක් උපදවා දෙන භයානක මෝඩ ප්‍රාර්ථනාවක් වෙනවා. ඒක දුක උපදවා දෙන හේතු කාරණාවකුත් වෙනවා. ඒක දැන් හොඳයි අපට තේරෙනවා ඒ මනුස්සයා නම් හරි මොඩයි කියලා. දැන් හොඳයි පින්තුනි, අපි ඔය ප්‍රාර්ථනාව ඔය විදිහම කරලා නැද්ද? යකඩ බෝලයක් යට නොයාවා කියලා නම් ප්‍රාර්ථනා කරලා නැහැ. යට යන දේවල් යට නොයාවා කියලා ප්‍රාර්ථනා කරලා නැද්ද? ප්‍රාර්ථනා කරලා නැද්ද? එයින් දැනගෙන යාඥා ප්‍රාර්ථනා කරන්නේ. මොකද ඒ ප්‍රාර්ථනාව පින්තුනේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ සූත්‍රයක් තියෙනවා. අලබ්බනීය ඨාන කියලා. මොකද සූත්‍රයේ අලබ්බනීය ඨාන. මොකද මේ කියන වචන තේරුම කිසිදාක කිසිවෙකුට කිසි තැනක ලැබිය නොහැකි ධර්මතා. මොනවාද කිසිදාක කිසිවෙකුට කිසි තැනකදී ලබන්න බැරි ධර්මතා පහක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. පංචමාධිකවේ අලබ්බනීයානි ඨානානි. මෙන්න මේ ධර්මතා පහ කවදාවත් ලබන්න බෑ. මොනවද? ජරා ධම්මං මා ජීවති. ව්‍යාධි ධම්මං මා ව්‍යාධීයති. මරණ ධම්මං මා මීයති. කය ධම්මං මා කීයති. වය ධම්මං මා විනාශති. මේ කවුරු හරි ප්‍රාර්ථනාවක් කරොත් දිරණ ධර්මයේ නොදිරාවන් කියන්නේ? ලෙඩ වෙන ධර්මයේ ලෙඩ නොවේවා, මරණ ධර්මයේ නොමරේවා, ක්ෂය වෙන ධර්මයේ ක්ෂය නොවේවා, විනාශ වෙන ධර්මයෝ විනාශ නොවේවා. මේ ප්‍රාර්ථනාව කවදාවත් කිසි කලක කිසිලෙකුට ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි අපි මේ ප්‍රාර්ථනා පහම අඩුවක් නැතුව කරමු. දැන් අපි දිරණ දේ නොදිරාවා, යට යන දේයක් නොයාවා, ලෙඩ වෙන දේ ලෙඩ නොවේවා, යට යන දේ යට නොයාවා, මැරෙන දේ නොමැරේවා, යට යන දේ යට නොයාවා, සේවන දේ සේ නොවේවා, යට යන දේ යට නොයාවා, වෙනස් වෙන දේ වෙනස් නොවේවා, යට යන දේ යට නොයාවා කියලා ප්‍රාර්ථනා කරලා නැද්ද? සාම අපට පැහැදිලි ඇති නේද? තව ටිකක් අපි කල්පනා කරලා බැලුවොත් අපි මෙන්න මේ නොලැබිය හැකි කවදාවත්ම ඉටු නොවන ප්‍රාර්ථනාවන්ගෙන් යුක්තයි. දැන් අපි කවුරුවත්ම කැමතිද දිරනවට, ලෙඩ වෙන දෙයට, මරණ දෙයට, ක්ෂය වෙන දෙයට, විනාශ වෙන දෙයට අපි කැමති නැහැ. ජරා මරණයට අපි කවුරුවත් කැමති නැහැ. දවසකටවත් මොහොතකටවත් අපි කරා එනවට අපි කැමති නැහැ. හැබැයි දැන් අපි කැමති අපේ දරුවන්ට, අපේ අම්මා තාත්තට කැමති, සාමියාට බිරිඳට කැමති, හිතවතට හිතවතයට කැමති, ගේ දොර දීපල වලට කැමති, ඉඩකඩන් වතු පිටි වලට කැමති, රන්රිදී ආභරණ වලට කැමති. දැන් අපි ජරා වියාදි මරණයට කැමති නෑ, මේවට කැමති නේ. ජරා වියාදි මරණයට නම් කැමති නෑ. හැබැයි අම්මා තාත්තා දුවල පුතාලට, ස්වාමියාට බිරිඳට, සහෝදරයාට සහෝදරයට, ගේ දොරේට කඩම් දීපල වතු පිටි රන්රිදී ආභරණ වලට කැමති. දැන් මේ ටික දෙකක් එකක්ද? දැන් ඔබ මට කියන්න, අපි ගත්ත නිදර්ශනය, පළවෙනියා ගිනි දැල්ලට පණින්නේ සැප විඳින්න, සැප බලාපොරොත්තු වෙයි. පළවෙනියාට ගින්නට පැනලා සැප ලබන්න පුළුවන්ද කවදාවත්? ගින්නෙන් සැප විඳින්න බැරි කවදාවත් පළවෙනියාට? පළවෙනියා හැබැයි ගින්නට පණින්නේ දුක් විඳින්නද? සැප බලාපොරොත්තු වෙයි. සැප බලාපොරොත්තුෙන් ගින්නට පැනන බලාපොරොත්තු දෙය ඉටු වෙන්නේ නැහැ පළගැටියට. පළගැටියට හමු වෙන්නේ දුකමයි, ගින්නමයි. එහෙනම් දැන් අපි ජරා මරණයට කැමති නේ? දරුවන්ට කැමති, ගේදුර ඉඩකඩ වතු පිට දේපල වලට කැමති. දැන් පළගැටියා කවදාවත්ම දුකට කැමතිද? පළගැටියා පිච්චිලා එන වේදනාවට දුකට කැමතිද? කැමති. දුකට කැමති නෑ. හැබැයි පහන් දැල්ලට කැමතිද? පළගැටියා පහන් දැල්ලට කැමති. දුකට කැමතිද? දුකට කැමතිද? දැන් පහන් දැල්ලයි දුකයි වෙන් කරන්න පුළුවන්ද? කැමති පහන් දැල්ලට පැනලා මට දුක නම් එපා පහන් දැල්ල වල. පහන් දැල්ලට විතරක් පැනලා පහන් දැල්ලේ පහස ලබන්න පුළුවන්ද? දුක් නොවිද? පුළුවන්ද? එහෙනම් ඔබට පුළුවන්ද ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුන්නත් නොවිඳ ඔය ලෝක පරිහරණය කරන්න? ඔබ බොහොම ආදරෙන් බොහොම වටිනා සුන්දර වස්තු ඇටියට දැකලා තියෙන දේවල් ගත්ත දේවල් තියෙනවනේ. දැන් ඒ දේ තුල බලන්න අර නිදර්ශනය. පළගැටියා ගෙන්නට නම් හරි කැමති. දුකට අකමැති. දැන් ඔබ දුකට අකමැති. හැබැයි දරුවන්ට කැමති. ගේදර වතු පිටි සල්ලි මිල මුදල් වලට කැමති. රන් රිදී ආභරණ ඉඩකඩම් වලට කැමති. තවත් නොයෙක් නොයෙක් කැමති දේවල් තියෙනවා. දැන් ඔබට කැමති දේ ගන්න ගියොත් අර ටික අයින් කරලා ගන්න පුළුවන්ද? ජරා ව්‍යාධි මරණ ටික අයින් කරලා ඒ ටික නම් මට එපා මේ ටික විතරක් ඕන කියලා ගන්න පුළුවන්ද? පළගැටියට ගින්නට විතරක් පැනලා ගින්නේ පහස විතරක් ලබන්න බෑ. පිච්චිලා දුක උපදවා ගන්නේ නැතුව. දෙකම එකටම එනවනේ. එහෙනම් අපි මේ ලෝකයේ යම ඇලුම් කරලා එක්නම් ප්‍රිය මනාප භවෙන් සොඳුරු භවෙන් යම කරගෙන එක්නම් ඒ හැම දෙයකම තියෙන යථාර්ථයේ විමසුවොත් මොනවද තියෙන්නේ? මෙන්න මේ ධර්මතා පහ. අපි මේ ධර්මතා පහෙන් යුක්ත දේ නොයෙක් සොඳුරු නම් වලින් අරගෙන අපි උත්සාහ කරනවා ඒක වෙනස් කරන්න. මගේ දුවට මගේ පුතාට නම් ලෙඩක් නම් යදෙන්න එපා. හෙඩ වෙන්න එපා. මගේ දුව මගේ පුතා කවදාවත් දිරන්න නම් එපා. මගේ පුතාට මගේ දුවට මරණයට නම් ලඟුනවත් වෙන්න එපා. කන්නටවත් වෙන්න එපා. මගේ දුව පුතා සේවෙන්න එපා. මගේ දුව පුතා අද වගේම මාළගින් මේ විදිහින් ඉන්න ඕන වෙනස් නොවේ. ප්‍රාර්ථනා කරනවද නැද්ද අපි? ජකස්පෝලේ යට නොයාවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඔය ප්‍රාර්ථනාව ඉටු වෙනවද? ඉටු කරගන්න පුළුවන්ද? ඉටු කරගත්ත කෙනෙක් ඉන්නවද? ඔන්නක තමයි පින්වතුනි ලෝකෙ ස්වභාවය. අපි කරන්න බැරි දෙයක්, කවදාවත් ඉටු නොවන දෙයක් ඉටු කරගන්න තමයි මේ ලෝකෙ අපි දඩකන්නේ. මේ උත්සාහවත් වෙන්නේ මොකටද? කරන්න බැරි දෙයක් කරගන්න. වැරදි ප්‍රාර්ථනාවක් කරලා ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න උත්සාහවත් වෙනවා. නමුත් කවදාවත්ම මේ පැතුම ඉටු වෙන්නේ නැහැ. දැන් අපි බලන්න ඕන ජරා මරණං ච පජානාති. ජරා මරණ සමුදයං ච පජානාති. ජරා මරණ නිරෝධං ච පජානාති. ජරා මරණ නිරෝධගාමිනී පටිපදං ච පජානාති. එත්තාවතාපිකෝ ආවසු අරිය සාවකෝ සම්මාදිති. මෙන්න මේ ටික කවුරු හරි දැනගත්තොත් ඔහු ලෝකෝත්තර සම්මාදිට්ඨියට ඒ කියන්නේ අනුතරමින් සෝතාපන්න බවටවත් පැමිණි කෙනෙක් වෙනවා. උජගතාස දිට්ඨිය ඔහුගේ දෘෂ්ටිය ඍජුණා වෙනවා. ධම්මේ අවචප්පසාදේන නොසෙල් වෙන ප්‍රසාද ඇත්තෙක් වෙනවා. ආනතෝ ඉමං සද්ධම්මන්ති මේ ධහමට පැමිණි කෙනෙක් ධහමින් ලෝව දකින කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ කරුණු ටික දන්නවා. මොකද්ද? ජරා මරණය දන්නවා. දැන් ඔබ දන්නේ නැද්ද ජරා මරණය ගැන? දන්නවා. විරණව මැරෙනවා කියලා දන්නවා. හැබැයි මේ නුවණ මදි. ජරා මරණය ඇති වෙන්නේ ජරා මරණ සමුදය මොකද්ද? ජරා මරණ සමුදය මොකද්ද? ජාතිය. ජරා මරණ නිරෝධය. ජරා මරණයෙන් මිදෙන්න පුළුවන් වෙන මොකක් වුණොත්ද? ජාති නිරෝධය. ජාතිය නිරෝධ කරන මඟ ආර්යසංගික මාර්ගයෙන් තමයි ජාතිය ක්ෂය කරන්නේ. එතකොට ක්ෂය කරන්නේ ඉතින්ලා ක්ෂය කරන්න යන්නේ මොන වගේ ධ්‍යානද කියලා, ජරා මරණයද කියලා හොයාගන්න. එතකොට ජරා මරණය කියලා අපි කතා කරනදී කොහොමද මේ? දිරීම මරණය. යතේ සංතේසං සත්තානං තම්හි තම්මේ සත්තනිකායේ ජරා ජීරණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තිජතා ආයුනෝ සංඝාන ඉන්ද්‍රියානම් පරිපාකෝ ඉදං චතං සෝත්‍යරා. අපි මේවා පොතෙන් කියවලා මේ දේශනා පාඩ බොහෝ දෙනෙකුට පාඩම්. පොත පාඩම් අපිට. හැබැයි මේ පාඩම තියාගෙන අපි ජරා මරණය ඉදිරියේ යඬනවා. ජරා මරණයට පත් වෙන දේවල් තව තවත් ප්‍රාර්ථනා කරනවා. පින්තුනේ අපි දකිනවා අපේ ධර්ම දැනුම කොහොමද කියලා. දැන් මේක යනවනේ මලදේවල් වල ගියාම ඒත්තු මේ මරණයේ අමිහිරි අත්දැකීම ලැබලා හඬා වැළපෙනවා. ඒ හඬනකොට ඒ ආයත කියලා මොකද ඔයත්තු කියන්නේ? අනේ ඔන්න තමයි ලෝකී ස්වභාවයේ. උපන්නොත් මැරෙනවා. හටගත් දේ නැසෙනවා. සියලු දේම අනිත්‍යයි. මොනව කරන්න දෙතින් හිත හදාගන්නකො කියලා අවවාද කරනෝනේ. ධර්මයෙන් අවවාද කරනවා. දැන් ඊළඟට ඔබේ ගෙදර එහෙම එකක් වුණාම අර ඔබේ බඩහපෙක් කෙනා ඇවිල්ලා ඔබට බණ කියන්නේ. එහෙම නේද වෙන්නේ? අපි බණ දන්නේ කියන්නේ විතරයි. අපි බණ දන්නවා, අනිත් දන්න ජරා මරණය දන්නවා අනුන් කියන්නේ. අපිට ඒක ආපු වෙලාවට අපේ හිත හදා ගන්න. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යයන්ගෙන් හිත මුදව ගන්න අපි දන්නේ නැහැ. ඒ කියන්නේ අපි ජරා මරණය හරියට දන්නේ නැහැ කියන එකයි. ඒ නිසා පින්වතුනි ජරා මරණං ච පජානාති. මේ කරුණ ගැන අපි ටිකක් විමසන්න ඕන. අරිය පරේෂණ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍ර දේශනාව තුළ කියවෙන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ ආර්ය පරේෂණය. උන්වහන්සේ එදා රජ මැදුරෙදිම සතර පෙරනිමිති දකිනවනේ. සතර පෙරනිමිති දැකලා උන්වහන්සේ සාංසාරික ස්වභාවය හුඟාම් ගැඹුරට අවබෝධ කරගන්නවා. එතුම එදා කල්පනා කරනවා මම ජාති දුක විඳිමින් ජාති දුක ඇති කරන දේවල් මොනේ හොයලා තියෙන්නේ? ජරා දුක විඳිමින් ජරා දුක ඇති කරන දේවල්මයි මම හොයලා තියෙන්නේ. ව්‍යාධි දුක විඳිමින් ව්‍යාධි දුක ඇති කරන දේවල්මයි මම හොයාගෙන තියෙන්නේ. මරණ දුක විඳිමින් මරණ දුක ඇති කරන දේවල්මයි මම හොයාගෙන තියෙන්නේ. මේ අනාර්ය පරීක්ෂණයක් නේද? ඔන්න මොනවද පැහැදිලි කරනවා මොනවද මේ අනාර්ය පරීක්ෂණය? ජාති දුක විඳිමින් ජරා දුක ව්‍යාධි දුක මරණ දුක විඳිමින් ජාති ජරා ව්‍යාධි මරණ දුකම ඇති කරන දේවල් මොනවද? මොනවද පැහැදිලි කරනවා? මෞපිය දූ දරුවෝ ඥාතිවරු ගේ දොර ඉඩ කඩන් වතු පිටි යාන වාහන අන්රිදී ආභරණ මුතුමෙනි මේ ඔක්කොම ජාතිය ස්වභාවකට ඇති දේවල් ජරාව ස්වභාවකට ඇති දේවල් ව්‍යාධිය ස්වභාවකට ඇති දේවල් මරණය ස්වභාවකට ඇති දේවල් දැන් තමන් ජාති ජරා ව්‍යාධි මරණේ පීඩා විඳින ගමන් අපි මොනවද හොයලා තියෙන්නේ? ජාති ජරා ව්‍යාධි මරණේමයි හොයාගෙන තියෙන්නේ. දැන් ඔබ හොයාගත්ත දේවල් තියෙනවානේ නොයෙක් දේ මේ ලෝකේ මේ ජීවිතේදී. හොයාගත්ත දේවල් වෙන වෙනම අරගෙන බලන්න ඒ ඔක්කොම ජාති ජරා ව්‍යාධි මරණ සබහව කොට නැද්ද කියලා. උන ජරා මරණය කියන්නේ හැබැයි අවබෝධයෙන් පුළුවන් එතනදී. ජාති ජරා ව්‍යාධි මරණ අපි හොයාගත්තා නම් හැම දෙයක්ම ඉපදීමේ දුක නැවත නැවත ඇති කරන්න සමත්. ජරා දුක නැවත නැවත ඇති කරන්න සමත්. ව්‍යාධි දුක ඇති කරන්න සමත්. මරණ දුක ඇති කරන්න සමත්. මේක තියෙනවා මහා ගැඹුරක් තියෙනතන. දැන් ඔබට මගෙන් අහන්න පුළුවන් කොහොමද ආඳුරේ රන්දිදී නැවත නැවත හටගන්නේ කියලා. ඉපදීම ස්වභාවයකට පවතින. ඒව නැවත නැවත හටගන්නවා නම් හොඳයිද කියලා. මැරෙන්නේ නැතුව නැවත නැවත ඒ රන්දිදී හටගන්නවා නම් හොඳයිද කියලා. මේ සිද්ධාර්ථ බෝසත්යන් වහන්සේට පොඩ්ඩක් වැල්දිලා වගේ වන්ද කියලා. මේක ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. මේකෙන් තියෙන එක කාරණා දෙපැත්තක්. මේ කොයි දේ ඉපදීම ස්වභාවකට හටගත්ත දේ ඇත්ත. මොකද හැම දෙයක්ම හටගත්ත දේවල්. අම්මා තාත්තා වෙන්න පුළුවන්, දුව පුතා ස්වාමියා බිරිඳ ඥාතිවරයා හිතවතා වෙන්න පුළුවන් හටගත්ත දේවල්. කන්දරේ ආභරණ මුතුමෙණික් කියලා කියන්නේ හටගත්ත දේවල්. ගේ දොර කියලා කියන්නේ හටගත්ත දේවල්. මේ ඔක්කොම එක වචනයක් කියනවා අපේ ශාස්ත්‍රයේ මොකද්ද? සංකත. සංකත කියන වචනේ තේරුම මොකද? හටගත්. මොනවෙන් හටගත්තේ? ප්‍රත්‍ය හේතුයි. හේතු ප්‍රත්‍ය එකතු වෙලා යමක් හටගත්තා නම් ඒ හටගත්ත දෙයට කියනවා සංකත කියලා. මේ තුන් ලෝකෙම තියෙන සියල්ලම පොදු වචනයකින් කිව්ව සංකතයි. එකයි තියෙන්නේ අසංකත. නිර්වාණ. නිවන හැර අනිත් ඔක්කොම යාරස්සාගේ මාර්ගයත් සංකතයි. ඔක්කොම සංකත. හටගත් දේවල්, උපන් දේවල්. උපන්නනම් යමක් දිරන්න ඕන නේද? දිරනවා. ලිල වෙනවා. මෙරෙනවා. දැන් අපි බලමු මල. අපි ලක්ෂණ රෝස මලක් දකිනවා. ඒ රෝස මල හරි ලස්සනයි. හරි ලස්සනයි. ඈත ඉඳන් බලනවා. ඈත ඉඳන් බලලා මදි. දැන් මොකද අපි කරන්නේ? ළඟට යනවා. ළඟට ගිහිල්ලා බලුවා මැද්ද. මදි අල්ලලා බලන්න ඕනනේ. ඇල්ලුවම මැද්ද සතුටු වෙන්න පුළුවන්. මදි ටිකක් ඉඹලත් බලන්න ඕනේ. නහයටත් ටිකක් ලං කරලා බලන්න. දැන් එහෙටත් හොඳයි, අතටත් සුමුදුයි, නහයටත් සුමුදුයි. දැන් හිතටත් හොඳටම ගැලපෙනවා. එතනමුත් නතර වෙන්න පුළුවන්ද? බෑ, ඒක මටත් අයිති කරගන්න. අපේ වත්තෙත් මේ වගේ මල් ගහක් ඇත්නම් හොඳයි කියලා හිතෙනවනේ. අනුන්ගේ දේ තමන්ට අයිති කරගන්න තැන දක්වා එනවා. තවදුරටත් දේක දසක් අකුසලයේ දක්වා යන්න පුළුවන්. ඒක වෙනම මාතෘකාවක්. එතකොට දැන් බලන්න අපි ලක්ෂණ දෙයක් දැකලා ඉදිරියට යන හැටි. දස අකුසලයේ දක්වා අපාය දක්වා යන ওই ගමන. ඔය මල ළඟට ගියේ ගමන ඔතනින් නතර වෙන්නේ නැහැ. අපාය දක්වාම යන්න පුළුවන්. එච්චර දුරට යන්න පුළුවන් ওই ගමන. පස්සේ වෙලාව ගන්න කොහොමද අපායට යන්නේ කියලා මගේ මල නිසා දැන් කියලා දෙන වෙලාවක් නැහැ. මොකද මං කියන හදන්නේ වෙන එකක් නේ. දැන් අපි දැක්කොත් මල කියන්නේ මොකද්ද? සංකතද අසංකතද? සංකත. හටගත් දෙයක්. හටගත්ත කියන්නේ උපන්න. උත්පත්ති ලක්ෂණේ මලත් එක්ක තියෙනවද? උත්පත්ති ලක්ෂණේ තියෙනවා. උත්පත්ති ලක්ෂණේ එතන තියෙනවා නම් ඒක දිරන්න ඕන. මේ මලේ නැද්ද දිරායාම? මැලවීමක් තියෙනවා නේද? මැලවීමක් තියෙනවා. එතකොට ජරා ලක්ෂණ එතන තියෙනවද? තියෙනවා. දැන් මේක දුර්වර්ණ වීම රෝගී ලක්ෂණ පහළ වීමක් නැද්ද? තියෙනවා. ව්‍යාධි ලක්ෂණයක් මේ මලේ තියෙනවා. මේ මල තව ටික වෙලාවකින් මැලවිලා පරවෙලා මහ පොළොව සිප ගන්නවද? මරණයේ දුක් ලක්ෂණයක් එතන තියෙනවා. ඒතන් ඔබ ලක්ෂණයි පිළිතුරුයි සුන්දරයි කියලා දකින මල තුල සැඟවිලා තියෙනවා සුන්දර දෙයක්. මොනවද? ජාති ජරා ව්‍යාධි මරණ. තේජි දෙහෙම. අර ලක්ෂණ සුන්දර ඇඳුමක් ඇඳගෙන වහගෙන ඉන්නවා. ජාති ජරා ව්‍යාධි මරණ කියන මහා දුක්ඛදායක තත්වය සංගවලා තියෙනවා සොඳුරු බවකින්. දැන් අපි මතු පිට ලක්ෂණයට රැවටුණොත් අපි රැවටිලා තින්නේ මොකටද? ජාති ජරා ව්‍යාධි මරණයට. දැන් අපි මල ළඟට යනවා කියලා කියන්නේ මොකක් ළඟටද යන්නේ? සුන්දර වස්තුවක් ළඟට යන්නේ. ඇත්තනම් ජරා ව්‍යාධි මරණය ළඟටයි යන්නේ. එතකොට ඒකට කියන්න ඕන මොකක්ද? අප්පේහි සම්පයෝගෝ දුක්ඛ. දැන් මේ මොකක් ළඟටද යන්නේ? අප්‍රිය වූ ජාති ජරා ව්‍යාධි මරණයට. හැබැයි එහෙම යනම් කියලා හිතන්නේ නෙමෙයි යන්නේ. සොඳුරු ලස්සන මලලක් සිපගන්න යන්නේ. දැන් මේ ඇත්ත මතුවෙන ටික වෙලාවක් යනකොට අන්න ඇත්ත මතුවෙනවා. මැල වෙනවා, පර වෙනවා, දුර්වර්ණ වෙනවා, පිටිහැරෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? සුන්දර දේ කැමති දේ වෙනස් වීම නිසා දැන් ඉන්නේ සතුටද දුකද? අනේ නම් දැන් දුකට දැන්ද දුක ආවේ? අපි ඉස්සෙල්ලා ලං වෙලා තියෙන්නේ උතන්ට නෙමෙයිද? අපි ලක්ෂණයි කියලා දකින්නේ ලං වෙලා තියෙන්නේ ඒ දුක ළඟටනේ. හැබැයි අපි මේ දුක මොකක්වත් දන්නේ. අපි දන්නේ ලක්ෂණ සුන්දරයි මල කියලා. මේ උපමාවෙන් තේරුම් ගන්න ඔබ ලෝකයේ තුල යමක් සුන්දරයි, සැපයි, සුදුයි, ප්‍රියයි, මනාපයි, ဣත්තකන්ත මනාපාපිය රූපා කාම උපසංගිතා රජනීය යම් දෙයක් ඔබට හමු වෙලා නැත්නම් ඒ හැම දෙයක්ම ඔබ නොදැක්කට චරාමයි. චරාමරණය. දැන් ඒ අර මලක් දිහා බලනකොට ඒ මලේ අර දුක්ඛ ලක්ෂණ ටික පේනුනේ නෑනේ. ලස්සන බව, සුන්දර බවමනේ පේනුනේ. ඒ සුන්දර බවටනේ ලංුනේ. ඒ සුන්දර බවනේ අයිති කරගන්න හැදුවේ. හැබැයි ඒ සුන්දර බවින් සැඟවිලා ඉදිරියට තියෙන්නේ මොනවද? ජාති ජරා ව්‍යාධි මරණය. ජාති ජරා ව්‍යාධි මරණයට නම් ඔබ කැමතිද? ඒක සුන්දරයි කියලා වැළඳ ගන්න කැමතිද? නෑ. ඒක අප්‍රියයි, අමනාපයි. අනිත්‍ය අකාන්තාම නාපා. ඒකල කැමති නේ? ජාති ජරා ව්‍යාධි මරණයට නම් කැමති නේ? මලට නම් කැමති. දැන් මල විතරක් ඒ සුන්දර බව විතරක් ඉඳ ගන්න පුළුවන්ද? අර ටික අතහැරලා. ඒ ටික අතහැරලා මේ ටික විතරක් ගන්න බෑ. එහෙනම් මේක ගන්නකොටම සුන්දර බවින් ගන්නකොටම ඉබේම නොමිලේම හම්බ වෙනවා ජරා ව්‍යාධි මරණ ටික. දැන් අපි අරගත්ත දෙයකින් මිසක් ලෝකේ වෙන කෝණේ අර තියෙන දෙයකින් අපිට දුක ඇවිල්ලා තියෙනවා. දැන් ওই භූමිකම්පා වෙලා ගිනි කඳු පුපුරලා සුලි සුලක් නැවිලා බෝම්බ පුපුරලා සිය ගණන් දහස් ගණන් මැරුණා කියලා කියනවා. මරණ දුක එහෙම වෙනවා. අනේ යතේ නෑයෝ මැරිලා කියලා එන්නේ නෑ. ඇයි ඒක බුදු? අපේ නෙමෙයි. අපේ නෙමෙයි. මේ ලංකාවේ එහෙම එකක් උනේ නෙවෙයි. ටිකක් දැනෙනවා. ඇයි? අපේ. ඒක අපේ ධර්ම පලාපටි කියලා කිව්වොත් තව ටිකක් තදින්නේ. දමේමයි කියලා කිව්වොත් ඊට වඩා ටිකක් තදින්නේ. අපේ පවුල කෙනෙක් කියලා කිව්වොත් ඊටත් වඩා. අපේ ගෙදරම කෙනෙක් කිව්වොත් ඊටත් වඩා. දැන් දුක ඇවිල්ලා තියෙන්නේ මරණය නිසාද? තමන් තමන්ගේ මම මගේ කියලා ගත්ත බව නිසාද? එතකොට අපි මම මගේ මගේ කියලා අරගෙන තියෙන්නේ මොනවද? එහෙනම් දැන් අපි දුක ළඟට අරගෙන තුරුළු කරගෙන අනේ මේවා නම් එපා. මේවා නම් එපා කියලා කියන වචනයට හැබැයි අල්ලගෙන තියෙන ඔක්කොම මොනවද? දුක, ජරා මරණය දෙන්නේ. දැන් අපි ජරා මරණය ඇත්තටම දැක්කනම් අපි ජරා මරණයට පත් වෙන දේවල් වලට ඇලුම් කරයිද? ආදරය කරයිද? ප්‍රිය කරයිද? ළඟට තුරුළු කරගන්න හදයිද? එහෙම දේවල් අපි කවුරුවත් ගනීද? ගන්න නෑ දැක්කම. එහෙනම් මොන්න ජරා මරණය, ජරා මරණය හැටියට දැක්කනම් අපි කවදාවත් රැවටෙන්නේ නෑ. සොඳුරු බවට ලක්ෂණට ප්‍රියමනාපව තිබුණට දකින්න කොටම නුවණක් තියෙනවා. මේක ලක්ෂණ උනාට, මේක සොඳුරු විදියට පෙනුනට, මේක ප්‍රියමනාප බවින් පෙනුනට තිබුණට මේක හැංගිලා තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ටික. ඒ ටිකයි මේ සගවලා තියෙන්නේ. කියලා ගන්න කෙනා ඒක දකිනකොටම ඒ සැඟවිල තියෙන දේම අරුත හඳුනාගෙන ඒකට ලං වෙන්න, අල්ලලා බලන්න, සිප ගන්න, ළඟට තුරුළු කරගන්න, අයිති කරගන්න කවදාවත් යන්නේ නැහැ. ජරා මරණය දුක දුක හැටියට දන්නවා. දුක දුක හැටියට නොදන්නවා නම් එකතු කරගන්න බලන බොඩ ගහ ගන්නවා, ලං කර ගන්නවා. දැන් අපි ලං කරගෙන තියෙන්නේ මොනවද? දුකට හේතු, දුක උපදවන හේතු. දැන් ඔබ හිතන්න මම මගේ කියලා එකතු කරගත්ත දේවල් 100ක් තියෙනවා නම් ඔබ කවදා හරි අඬන්න වෙන, ශෝක කරන්න වෙන හේතු 100ක් එකතු කරගෙන තියෙන්නේ. ඔබ එකතු කරගත්ත දේවල් දහසක් නම් ඔබට හඬන්න වෙන, වැළපෙන්න වෙන, දුක් විඳින්න වෙන හේතු 1000ක් ඔබ හොයාගෙන තියෙන්නේ. මෙන්න මේකෙත් තියෙනවා පින්වතුනි, මම අර අරිය පරේෂණ සූත්‍රයේදී මතක් කළා දෙපැත්තකින් මේ කරුණ දැනගන්න. ditta dhamma samparayita kiyala. Den ekak thamai අපිට ටිකක් පැහැදිලි මොකද්ද? දැන් මේ මගේ කියලා ලං කරගත්ත දේවල් කවුරු හරි වරපං කරන් ගියොත් මට දුක උපදිනවා. කවුරු හරි මේවා කඩලා විඳලා දැම්මොත් මට දුක වෙනවා. මොනවා හරි මේවා දිනාපත් වීමක් වෙනස් වීමක් වුණොත් මට දුක වෙනවා. මේ ජීවිතයේ තුල අත්විඳින්න වෙන යම් දුක්ඛදායක තත්වයකුත් තියෙනවා. ජරා මරණ ස්වභාවය මේ ජීවිතය තුළම තියෙනවා. ඊට වැඩි දුකක් තියෙනවා ඊටම. මේ පටිච්ච සමුප්පාදයෙන් මේ දුක්ඛදායක දෙපැත්තම ඉගෙන ගන්න ඕන. මෙලවින් අත්විඳින්න වෙන මේ ජීවිතයේ අත්විඳින්න වෙන දුක සංසාරික අත්විඳින්න වෙන දුක මේ දෙකම තේරුම් ගන්න. දැන් ඔබ හිතන්න ඔබ මේ ජීවිතයේදී යම් වලල්ල මොදුවක් කරාදුවක් ඔබ මේ කියලා ලං කරගෙන තියෙනවා කියලා ආදරෙන් සමීප කරගෙන තියෙනවා කියලා. දැන් මේක නිසා උපදින්න පුළුවන් දුක මෙලවින් නම් අපිට හඳුනා ගන්න පුළුවන්. මේක කවුරුහරි හොරකම් කළොත් මට කොච්චර දුකක් වේද? ඒ බව දන්න නිසා ඒක කොහොම හරි ළඟින්ම තියාගෙන පරිස්සම් කරගන්න බලනවා. සමහර ලාට මෙලවින් වෙන දුක වළක්වා ගන්න කොහොම හරි පරිස්සම් කරගන්න පුළුවන් වුණා කියමු. ඒ පරිස්සම් කරන්න ගිය දේම අපි කියනවානේ පරිස්සමක තිබියදී ඈලියාවට ගියයි කියලා. ඔක ඈලියාවට යන්නත් පුළුවන්. කොහොමද? අපාය යන්නත් පුළුවන්. මරණ මොහොතේ ඔය දර්ශනය සිතට පෙනුනොත් සම්රිදි ආවරණ බොඩු බොඩු වල ලැබෙන තැනකට ගෙනියයිද? අපායට යන්නේ. ඔය අපේ හාමුදුරු කෙනෙක් ඉස්සර ලස්සන සිවුරක් අම්බුණා. මේ සිවුර හරි ලස්සනයි. බොහොම සැහැල්ලුයි, බොහොම සිනිඳුයි. මේ සිවුරට හරි කැමැත්තෙන් හිටියා. හැබැයි එදා රෑම අසනේ වුණා. අසනේ ඉඳලා මේ හඳුරුවන් පහත් වුණා. සිවුරට ආසාවෙන් තමයි මැරුණේ. මැරිලා සිවුරේම ඉනිකුල්ෙක් වෙලා උපන්නා. ඉතින් ඕක තව හාමුදුරුවෝ කෙනෙක් ඔය සිවුර අරගෙන ඇඳා. මේ හාමුදුරුවෝ හරියට දෂ්ට කරනවා. බුදුමාරලාට කියලා කිව්වා මේ සිවුර ඇඳහම හරි කරදරයි. මේ මුක්කුද කනවා කියලා. ඉතින් බුදුමාරලා මහණ ඔක්කොම දිග කතාව. මේ සිවුරු අනිකාරය තමයි ඔය ඉන්නේ. අනබලන්න මේ අනුන් දුන්න අනුන් පූජා කළ සිවුරට උනත් තණ්හා කරලා මොකද උනේ? ඒ සිවුරු නිකුලෙක් වෙලා උපදින්න උනා. දැන් බලන්න එහෙම ආත්ම භාවයක උපන්නොත් ඒ කියන්නේ තිරසං ආත්ම භාවය. ත්‍රිසං ආත්මභාවය කියලා කියන්නේ දුෂ්ටක්ෂණය. කුසල් සිතක් උපදවා ගන්න බැරි තැන. බුදුවරු ලෝක පහළ වුණා පිටක් නොලබන තැන. කල්ප ගණනක් දෙවි ගියන් නැවත සුගතියට එන්න බැරි තැන. කොච්චර භයානක තැනකටද මේ ගෙනහිලා තියෙන්නේ මේ දර්ශනය. මේ දැක්ම මේ බැඳීම. ඒ නිසා අපි මෙන්න මේවට තියෙන බැඳීම බැඳිලා තියෙන්නේ නිකන් නෙමෙයි. දැන් අපි දන්නේ නැහැ අපි බැඳිලා කියලා. දැන් මං කිව්වොත් ඔය ඇත්තන්ට ඔයත් බැඳිලා නැද්ද කියලා නෑ. අපි නම් බැඳිලා නෑ මොකටවත්. අපි බොහොම හැල්ලුවේ නේද. මං කිව්වොත් දැන් එහෙනම් අපේ ආරණ්‍යයට ඇවිල්ලා භාවනා කරන්න පුළුවන් වෙන්න කියලා. ඔන්න ඊළඟට කියනවා බැඳිච්ච ඒවා. මේකේ දාලා ඉන්නේ කියන්නේ මහත්ය අනේමලේ දුවතාව දෙන්න බැරුණානේ. පුතත්තාම ඉගෙන ගන්නවානේ. දැන් අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යකඩෙන් හරි බැඳිච්ච ධම්මල් නම් බැඳලා තියෙන ඒවා කපන්න පුළුවන්. මේ ධම්මල් කපන්න බැහැ. දැන් අපි බැඳිලා ඉන්නවා. බැඳිලා තියෙන නිසා අපිට යන්න බෑ. දැන් අපි ඒ කබ ලියා ගන්න නම් අපි බැඳිලා ඉන්නේ මොනවටද කියලා නිතර බලන්න ඕන. අපට ඒ ඇත්ත නොපෙනෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ අන්ධකාරයක්. ඇත්ත වහලා, ඇත්ත සඳවලා. දැන් අපි අර මලක උපමාවෙන් කතා කළා. මල පේන්නේ අපිට හරි ලස්සන සුන්දර වස්තුවක් ඇටියෙද. ළඟට තුරුල් කරගන්න, පපුවට තුරුල් කරගන්න, නාසයට ලං කරගන්න වටින සුන්දර වස්තුවක් ඇටියෙද තියෙනවා. නමුත් ඒ සුන්දර වස්තුව තුල ජාති ජරා ව්‍යාධි මරණය, අප්‍රියන් හා ඉක්වීමේ දුක, ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක, කැමති දේ නොලැබීමේ දුක කියන මේ සියලු දුක්ඛ ලක්ෂණ ටික ඒ තුල යෙදিলা නම් අපි කැමති වෙලා තියෙන්නේ කුමකටද? දුකට. දුකට කැමති වුණේ දුක බව දැනගෙනද නොදැනද? දුකටයි අපි කැමති වෙලා තියෙන්නේ. හැබැයි අපි කැමති වෙලා තියෙන්නේ දුක බව දැකලා දැනගෙන නෙමෙයි. සැපයි සොඳුරුයි කියලා දැකලා අපි ඇලුම් කරලා තියෙන්නේ දුක් වේදනා. එන බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මෙන්න මේ අවිද්‍යාව නැමැති අඳුර දුරු කරලා, අඳුර පහ කරලා, විද්‍යාව නැමැති ආලෝකයේ මතු කරගෙන මේ ඇත්ත දකින්න. ජරා මරණං ච පජානාති. ඔබ මේ ගැන විමසන්න පටන් ගත්තොත් ඔබට මේ ලෝකේ ජරා මරණේ නොතරවමු කිසිම දෙයක් හොයන්න හම්බ වෙන්නේ නෑ. රූප විතරක් නෙවෙයි, නාමත් එහෙම. චිත්ත චෛතසික රූප පංච උපාදාන ස්කන්ධ වශයෙන් එන මේ තුන් භවයේම ඇසුරු කොට පවත්නා හැම නාම රූප ධර්මයක්ම ජරා මරණයේ ස්වභාවයකට පත්වෙන. චිත්ත චෛතසික ධර්ම ජරා මරණයේ ස්වභාවයකට පත්වෙන. ඒවත් දිරා මියන්දේව. රූපය හටගෙන දිලා මියන්දේව. ජරා මරණයෙන් තොර කිසිවක් මේ තුන් ලෝධාතුයි හම් වෙන්නේ නෑ. අන්න ඒ බඳු තැනකට ඔබ ඔබේ නුවණ රැගෙන ආවොත් මේ ලෝකිය ඔබට ඇලුම් කරන අල්ලන්න දෙයක් හම් වෙන්නේ. අල්ලන හැම දෙයකම අසුචි දෙවිලා වගේ ජරා මරණය දෙවිලා. ගන්න ගන්න දේ, දකින දකින දේ, ඇහෙන ඇහෙන දේ, දැනෙන දැනෙන දේ හැම දෙයකම ජරා මරණයේ ස්වභාවයකට පවතිනවා. ජරා මරණයේ ස්වභාවයකට පවතිනවා කියලා දකිනවා නම් දකින තැන අනෙල්ම දුර වෙනවා. අර මල දකිනකොටම ලස්සනයි, සොඳුරුයි, ප්‍රියයි, මధుරයි, මනාපයි. හැබැයි නුවණක් තිබුණොත් ලස්සන තමයි, සොඳුරු තමයි, ප්‍රිය තමයි. ඒ වුණාට මේ සදෝදේ තුල මෙන්න මෙහෙම පැත්තකුත් තියෙනවා. මේක ජාතිය ස්වභාවකට ඇති, ජරාව ස්වභාවකට ඇති, ව්‍යාධියේ ස්වභාවකට ඇති, මරණයේ ස්වභාවකට ඇති දෙයක්. මෙතන තියෙන අප්‍රියයන් ආයෙක් කිරීමේ දුක උපදින්න පුළුවන්. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක උපදින්න පුළුවන්. කැමති දේ නොලැබීම. දැන් මේ මල පවත්වන්න උත්සාහ කළාට අනේ මගේ මල මෙලවිලා පරවිලානේ කියලා කැමති දේ කැමති ආකාරයෙන් නොපැවැත්මේ දුක එන්න පුළුවන්. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක උපදින්න පුළුවන්. අප්‍රියයන් හා එක්වුණු බව දැනෙන්න පුළුවන්. එහෙනම් අපි මේ හැම තැනකම මලක් කියන මේ සුදුරු දේ තුළ නිබඳු දසුණක් නම් තියෙන්නේ, නිබඳු දර්ශනයක් නම් තියෙන්නේ. ඔබ ඒට පරිබාහිර යම් තාර්ථයක් නම් එහෙම දෙයක් නම් මෙන්න මේ ලක්ෂණ ටික මේකේ තැවරිලා නේද තියෙන්නේ. ජරා මරණය සංගවිලා මේක ඇතුලේ තියෙනවා නේද කියලා. ඒ සංගව ඇති දේ බලන්න දකින්න පුළුවන් වුණොත් නිතර විමර්ශනය කරන විදර්ශනාවේ අන්න එයා ජරා මරණය හැටියට දකිනකොට එයා කවදාවත් වැරදි ප්‍රාර්ථනාවක් කරන්නේ. දිරණ දේවල්, ලෙඩ වෙන දේවල්, මැරෙන දේවල්, ක්ෂය වෙන දේවල්, වෙනස් වෙන දේවල් ළඟට අරගෙන එසේ නොවේවා කියලා ප්‍රාර්ථනාවක් කරන්නේ. එයා දන්නවා යකඩ බෝලය ඒකාන්තයෙන් යට යනවා කියලා දන්න කෙනා මේක යට නොයාවා උඩ පාවී තිබේවා කියන ප්‍රාර්ථනාවක් කරන්නේ. යකඩ ගෝලේ යට යන බව දන්නවා. දන්න නිසා එයා අනවශ්‍ය දුකක් හදාගන්නේ වැරදි ප්‍රාර්ථනාවක් කරලා. ඒ නිසා දැන් එයාට අම්මලා තාත්තලා ඉන්න පුළුවන්, දුවලා පුතාලා ඉන්න පුළුවන්, ස්වාමියා බිරිඳ ඉන්න පුළුවන්, ගේ දොර ඉද ගණන් දීපල වතු පිට තියෙන්න පුළුවන්. මේ කියන්නේ ඒව ඔක්කොම අතහැරලා යන්න කියලා නෙමෙයි. ඒ ඔක්කොම පරිස්සම් කරගන්න. හැබැයි නුවණක් තියාගන්න. මේ දුව වෙන්න පුළුවන්, මේ පුතා වෙන්න පුළුවන්. මේක දිරණ එක. ඒක මට වළක්වන්න බෑ. මේක දිරණ ධර්මයක්. මේක ලෙඩ වෙන ධර්මයක්. මේක ලෙඩ නොවී නවත්තන්න බෑ මට. මට හැකියාවක් නෑ ඒක. මමත් ලෙඩ වෙනවා, මේකත් ලෙඩ වෙනවා. ඒක වළක්වන්න බෑ. මේක ධර්මතාවයක්. මරණයේ ස්වභාවයක් මෙතන. දුව වෙන්න පුළුවන්, පුතා වෙන්න පුළුවන් නම. නමුත් මේක මරණ ධර්මයක්. අපි දන්නවා තියෙන පුළුවන් එක එක සුදුරු නම්. ඒ මොන නම් දාලා තුනත් ඇත්ත මොකද්ද? ජරා ධර්මයක් එක, ව්‍යාධි ධර්මයක් එක, මරණ ධර්මයක් එක. කය ධර්මය. මේක වෙනස් නොවී පවත් ගන්න පුළුවන්ද? අපි වෙනස් නොවී පවත් ගන්න බැහැ. වෙනස් වෙනවා. අපි කැමති තැන කැමති දේ නතර වෙලා තියෙන්නේ. දැන් මේ විවාහ කින්නයි විවාහ කියන්නේ. විවාහ වෙන කාලේ හරියට හෙව්වානේ නේද? එක එක නිර්ණායක තිබුණා. කොණ්ඩේ මෙහෙම තියෙන්න ඕන, මූණ මෙහෙම තියෙන්න ඕන, දත් ටික මෙහෙමයි තියෙන්න ඕන, ඇඟ මෙහෙම තියෙන්න ඕන, ඇඳුම් මෙහෙම තියෙන්න ඕන කියලා හෙව්වානේ. දැන් එහෙම හොයාගත්තානේ. දැනුත් කියනවා දේවල්. දැන් එපාගේ කිය අතහැරපු නිර්ණායක ටික නේද දැන් ඉතුරු වෙලා තියෙන්නේ. දැන් එපා කියලා ප්‍රතික්ෂේප කරපු ටික නෙවෙයිද කොහොම හරි අරන් තියෙන්නේ. ඒ ටික තමයි අරන් තියෙන්නේ. එපා එපා කියලා ප්‍රතික්ෂේප කරලා හොඳ හොඳ දේවල් තෝරගත්ත. හැබැයි තෝරගත්ත දේ ඇතුලේ තියලා තියෙන අර එපා කියලා ටික. ඒ නිසා මේ හැම දෙයක්ම අපි දකින්න ඕන ජරාදා. ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, කය ධර්ම, වෙනස් වෙන ධර්ම. දරුවවත් ඔබ හිතන්නේපා මට ඕන විදිහට පවත්තන්න. සමහර අම්මල තාත්තලා අදන දරුවෙ ඉන්නුන අපිට ඕන විදිහට කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම හිතුවත් ඒවා වෙනස් වෙන දවසට අනන්‍ය වෙනවා. හැබැයි අපි කල්යතුම හිතාගෙන තේරුම් ගත්තොත් මේක තමයි ලෝකේ ස්වභාවය. මේ දිරණ ධර්මයක්. මේ ලෙඩ වෙන ධර්මයක්. මේ මරණ ධර්මයක්. මේ කය ධර්මයක්. වයිද මේක ව්‍යාස් කරන්නේ. මේක වෙනස් කරන්න හිතනවා නම් යකට බෝලේ යට නොයාවා කියලා කරපු ප්‍රාර්ථනාව. දැන් අපි දැනගෙන මෙන්න මේවයි සිදු කළොත් මට මේවට කරන්න තියෙන අම්ම කෙනෙක් හිටියට, තාත්තා කෙනෙක් හිටියට, ස්වාමියා හිටියට, ගෙදර හිටියට, දරුවෝ හිටියට, දෙමාපිය හිටියට යුතුකම් ටික කරනවා. හැබැයි යුතුකම් ටික කරන්නේ අර වැරදි ප්‍රාර්ථනාවකට අහු වෙලා නෙමෙයි. අනේ නොදිරාවා, ලෙඩ නොවේවා, දිගාසිරි ලබත්වා. එහෙම වැරදි ප්‍රාර්ථනාවකින් නෙමෙයි. මේ ධර්මතාවය දැන දේවත් එක්ක කටයුතු කරනවා. ලෝකයේ දැන ලෝකයට නොවැළි, ලෝකයට නොගැටි කටයුතු කරනවා. මේවා අතහැරලා යන්න ඕනේ නෑ. එතකොට මේව වෙනස් වුණාට, දිරුවට, ලෙඩ වුණාට, මැරුණාට, සේ වුණාට, වෙනස් වුණාට දුක් විඳින්නේ නෑ. ඇයි? මම කල්යතුමම දන්නවා මේ එහෙම ධර්මතාවයක් කියලා. එතකොට මට මේක ලෝක ධර්මතාවයක් විතරයි. නැත්නම් ධර්ම සංවේගය කියන්නේ යම් එකද? මේක ධර්මතාවයක් නෙමෙයි, මට උනා නෙමෙයි. මේ විය යුක්තක් උනේ. යට යන්නේ කියන්ට යන. ඒක මලක් තමයි. එතකොට අන්න ඇත්ත දැකලා තියෙච්ච කෙනා දුකින් විඳිනවා. එයා තණ්හාවෙන් මේවා එසේ නොවන්න වළක්වා ගන්න මහන්සි අරගෙන නේ. ධර්මතාවයේ ධර්මතාවයේ හැටියට දැකලා එනිසා ඒ දිරණ ධර්මයේ දිරුවට, ලෙඩ වෙන ධර්මයේ ලෙඩ වුණාට, මරණ ධර්මයේ මැරුණාට, ක්ෂය වෙන ධර්මයේ ක්ෂය වුණාට, වෙනස් වෙන දේ වෙනස් වුණාට එයාට දුපේන්නේ නැහැ. එයා ධර්ම සංවේගයක්. මේ විය යුක්තක් උනේ. මේක ධර්මතාවය කියලා එයා කියනවල. එයා මෙලවින්ම දුකින් මිදিলা. මෙලවින්ම දුකින් මිදিলা. කොහොමද මේ දුකින් මිදුනේ? දුක දුක හැටියට දැකලා. එහෙනම් ඔබට බැරිද මේ ජීවිතයේදී ජරා මරණය දුක දුක හැටියට දැකලා මේ දුකෙන් මිදලා ඉන්නේ? පුළුවන්. එහෙනම් අපි අදම පටන් ගමු මෙන්න මේ සැඟවෙච්ච දේ, සැඟවුණු දේ ඉවරණය කරගන්න. මතු පිටින් තේන් ස්වභාවය තුල නොරැවටි මේ මතු පිටින් මොනතරම් විසිතුරුව තිබුණත් මෙහි සැඟව ඇත්තේ මෙන්න මේ ධර්මතා පහ නේද? කෙටියෙන් ගත්තොත් ජරා මරණ මේ ධර්මතා දෙක නේද? මේ ටික නේද මේ හැම තැනකම තියෙන්නේ කියලා බැලුවොත්, දකින්න උත්සාහ කළොත් ඔබ පටන් ගත්ත තැන ඉඳලම දුකින් නිදෙන්න පටන් ගත්ත කෙනෙක්, දුකින් නිදුණු කෙනෙක්, දුකින් නිදෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මගේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දේශනාව එදා සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා සම්මා දිට්ඨිය පිණිස කළ දේශනාවන්ගෙන් ඉතාමත්ම එක් කොටසක්, පුංචි කොටසක් අපි මේ වෙලාවේදී මේ මාතෘකා කරගෙන කතා කරන්නේ. දැන් ඔබට ප්‍රායෝගිකව මේ ධර්ම දැනෙනවා නම් තේරෙනවා නම් අර යකඩ බෝලේ යට නොයාවා කියලා ප්‍රාර්ථනා කළ කෙනා නෝඩයි අඥානයි කියලා දැනෙනවා නම් තේරෙනවා නම් අපිත් ඒ බඳුම ප්‍රාර්ථනාවක් නේද මේ කරලා තියෙන්නේ. ඒකාන්තයෙන් යට යන දේවල් යට නොයාවා කියන මොන ප්‍රාර්ථනාවක් නේද අපි කරලා තියෙන්නේ කියලා. දිරණ දේ නොදිරා පවත්වන්න, ලෙඩ වෙන දේ ලෙඩ නොවී පවත්වන්න, මරණ දේ නොමරී පවත්වන්න, ක්ෂය වෙන දේ ක්ෂය නොවී පවත්වන්න, වෙනස් වෙන දේ වෙනස් නොවී පවත්වන්න අපි උත්සාහවත් වෙලා නේද? කරන්න බැරි දෙයක්, නොවන දෙයක්, නොවන්නා වූ දෙයක්, ලැබිය නොහැකි දෙයක් ලබන්න නේද අපි මහන්සි වෙලා තියෙන්නේ? ඒකම නේද අපට දුක බවට පරිවර්තනය වෙලා තියෙන්නේ කියලා තමන් තමන් දිහා, තමන්ගේ පැවැත්ම දිහා, තමන්ගේ ජීවිතය දිහා බලන්න ඕනේ. ධර්මය කියලා කියන්නේ පුතින් දකින්න ඕන එකක් නෙමෙයි, ජීවිතයෙන් දකින්න ඕන එකක්. ධර්මය ජීවිතයෙන් දකින්න ඕන. හැබැයි මේකෙන් මිදෙන්න නිකම්ම බෑ. මේ ජරා මරණයට හේතු හොයාගෙන යන්න ඕන. ජරා මරණයට හේතුව මොකද්ද? ඉපදීම. හටගත්තොත් යමක්, හටගත්තනම් යමක් දිරන්නේ නැතුව, මැරෙන්නේ නැතුව පවතින බෑ. හටගත්ත හැම දෙයක්ම ජරා මරණය කෙලවර කොට පවතිනවාමයි. නත්ති ජාතස්ස අමරණ. උපන්නොත් යමක් අමරණීයත්වයක් නම් මේ මියනවාමයි, මැරෙනවාමයි. සජීවී වෙන්න පුළුවන්, අජීවී වෙන්න. එහෙනම් ඉපදීම තියෙනකන් ජරා මරණය නතර කරන්න පුළුවන්ද? ජරා මරණයෙන් මිදෙන්න නම් මොකද නැති කරන්න ඕන? ඉපදීම. එහෙනම් අපිට හොයන්න වෙනවා ඉපදීම කියන්නේ මොකක්ද කියලා. මොකද ඉපදීම කියලා කියන්නේ හට ගැනීම කියලා කියන්නේ. අන ඉපදීම තියෙනවා, සන්තති ඉපදීමක් තියෙනවා, එක්සනක ඉපදීමක් තියෙනවා, ප්‍රතිසන්දියෙන් මේ විපාකයක් තියෙනවා, ප්‍රවෘත්ති විපාකයක් තියෙනවා. මේ ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක දෙකම ජාති ඉපදීම. අර විෂ සහිත කලා, අර විෂ සහිත ගැහි හටගෙන. දැන් ඉපදීම නැති කරන්න පුළුවන්ද? ඊට එහෙම හේතුවක් තියෙනවා ඉපදීමට. මොකක්ද ඉපදීමට හේතුව? භවය. මොකක්ද භවය කියන්නේ? කම්ම භව, උත්පත්ති භව. කර්ම භව, උත්පත්ති භව. හලාහල විෂ ගහේ ගෙඩි ගබඩා කරලා තියෙන තැන. දැන් අපි ජීවිතේ පුරා සසර පුරා කරගත්ත කර්ම කුසල කුසල කර්ම වලටයි මේ භව කියලා කියන්නේ. කර්ම භවය තියෙනවා, උත්පත්ති භවයක් තියෙනවා. උත්පත්ති භවය කියලා කියනකොට කර්මයට අනුරූපීව උපදින භවය. කාම භවයක් තියෙනවා, රූප භවයක් තියෙනවා, අරූප භවයක් තියෙනවා. එතකොට ආලින්ද සංඛාර වෙනකොට කර්ම භවය, උත්පත්ති භවය, අරූප භවය වෙනවා. ඊළඟට පුඤ්ඤාපි සංඛාර වෙනකොට කර්ම භවය, උත්පත්ති භවය, රූප භවය වෙනවා. අපුඤ්ඤාපි සංඛාර වෙනකොට කර්ම භවය, උත්පත්ති භවය, කාම භවය වෙනවා. එතකොට කාම භවය 11 ආකාර වෙනවා. සතර ආපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය. පුඤ්ඤාපි සංඛාරය මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, රූපී බ්‍රහ්ම ලෝක දක්වා පුඤ්ඤාපි සංඛාරය හේතු ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ භවය, මේ කර්ම වලට හේතුවක් තියෙනවා. නිකම්ම රැස් වෙනව නෙමෙයි. අල්ලලා ගොඩ ගහ ගන්නවා මේවා. භවයට හේතුව මොකක්ද? උපාදාන. මොනවද උපාදාන කියලා කියන්නේ? උපආදාන. ළඟට ගන්නවා කියන අර්ථයෙන් උපාදාන. ළඟට ගැනීම හතරක් තියෙනවා. මොනවද? කාම උපාදාන, දිට්ඨි උපාදාන, අත්තවාද උපාදාන, සීලබ්බත උපාදාන. මොන උපාදානෙන් අපි ගන්නෙ? ලස්සන දේවල්ද? උපාදානෙට හේතුව තණ්හාවනේ. අපි හිතාගෙන ඉන්නේ තණ්හා කරන්නේ අපි ලස්සන දේවල් වල විතරයි කියලා නෙමෙයි. දැන් අපි උපාදාන කරගෙන තියෙන ලස්සන දේවල් විතරද
අවශ්‍ය දේ? දුක.
ඔව්, දුකත් උපාදාන කරගෙන තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම, අපි මේ තණ්හා උපාදානය කියනකොට බාහිරයෙන් මෙන්න මේබඳු දේවල් කියලා අපිට නම් කරන්න බෑ. යමක පැවැත්මට කැමති නම් අභිනන්දනයක්. පැවැත්මට කැමති නම් එත්වම් මනකින් උපාදාන දෙන්න. දැන් හිතන්න මෙහෙම මුහුදේ යනවා. කුණාටුක තත් වෙලා ගල්පරේක හැපිලා නැවසුණු විසින් වෙල යනවා. දැන් ඔක්කොම ටික මහ මුහුදට වැටිලා. ජීවිතය බේරගන්න හතරක්. ඔන්න මේ වෙලාවේ කෙනෙක් ළඟට එනවා මහා සුචි තැවරුණු කැලි කැලි. අල්ලන්න තැනක් නැහැ අසුචි. දැන් මේක අල්ලන්නද? දැන් මේ අල්ලන්නේ අර අසුචි වලට කැමතිද? ජීවිතයට කැමති. අන්න තණ්හාව කියන එක දකින්න නන්දරාගේ ජීවිත ආසාවේ. දැන් කොහොමටවත් මා රාසුචි තේරුණු දෙයට අත තියන්න කැමති නෑනේ. ඒක තේ වස්තුවක් නෙමෙයි. නමුත් මේ දීගලෙන් යන කෙනා අල්ලන්නේ නැත්නම් රාසුචි තේරුණු අර ලෑල්ල. අල්ලන්නේ ඒ ලෑල්ලට කැමතිෙන් නම් නෙවෙයි කවදාවත්. ජීවිතාස. අන්න ඒ බඳු තැනකින් අපි තෘෂ්ණාව කියන එක, තෘෂ්ණාවෙන් වෙන උපාදානය තේරුම් ගන්න ඕන ප්‍රතිසම්පාදයේ තුල. එතකොට උපාදානයට හේතුව වෙන මේ ජීවිත ආසාව, තෘෂ්ණාව. තෘෂ්ණාව හට ගන්නත් හේතුවක් තියෙනවා. වේදනා. සතු වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. එතකොට සැප වේදනාවට තණ්හාවක් කරනවා කියන එක නම් අපිට තේරෙනවා. දුක් වේදනාවටත් අපි තණ්හා කරනවාද? දුක් වේදනාවට කවුරු හරි කැමතිද? දුක් වේදනාවට. දැන් මෙතන කියනවා අසුභච්ඡා වේදනා කියනකොට සැප වේදනාවක්, දුක් වේදනාවක්, අදුක්ක සුඛ වේදනාවක් මේ තුනම ඇතුළත්. මේ තුන් වේදනාවටයි තණ්හාව. තණ්හාව උපදින ක්‍රමයක් තියෙනවා. හොයා ගන්න ඕනේ ඒවා. අපි දුක් වේදනාවක් ආවම ඒක අතහරිනව නෙමෙයි. දැන් අපි ළමයෙකුට යමක් දුන්නහම අපි ඒ දරුවා සමහරලාට මට මේක එපා කියනවා. මේක එපා කියන්නේ තව එකක් හොන කියන්නේ. මේකත් අතහරින තව එකක් අල්ලගම. ඉතින්සා ආසාව තෘෂ්ණාව පිහිටලා. එතකොට අපි හැමතිස්සම වේදනාවට අයලුම් කරලා තියෙන්නේ. වේදනාව හටගන්නේ ස්පර්ශය නිසා. චක්කුසෝත ඥාන ජීවා කාය මන ස්පර්ශ නිසා. ස්පර්ශය හටගන්නේ ආයතන නිසා. ආයතන හැදෙන්නේ නාමයට ගන්න නාම රූප. නාම රූපට කියන අපි කතා කළා ප්‍රභාවෙදී පළයා හැදෙන්න පුළුවන් බීජයක් දෙපළු වෙලා. බීජය තුල තියෙන ශක්තියෙන් පුංචි පළයා හදන්න පුළුවන්. හැබැයි ඊට වඩා හැකියාවක් ඒ බීජයට නැහැ. දැන් මේකට මහ පොළොවේ පෘථිවි රසය එකතු නොවුනොත් වතුර නොලැබුණොත් අවසුලන් නොලැබුණොත් ඒ පළේ හටගන්නේ නැහැ. එහෙනම් බීජයෙන් ඇතිකල පුංචි දේ මහ ගහක් බවට පත් වෙන තවත් ප්‍රතිරෝධ. අන්න ඒ හා සමානයි මේ නාම රූප කියලා කියනකොට. බාහිර ප්‍රත්‍ය ලැබෙන අවස්ථාව. දැන් මව කුසක හටගන්න ප්‍රතිසන්දි මොහොතේ හටගන්නේ කර්මජ රූප ටික. කායගතක භාවගතක වස්තුගතක කියලා රූප කලාප තුනක් හට ගන්නවා ওই පුංචි කලලේ තුල. මේ කලලේ ගැන බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන දේශනාවක් කළා කියනවා. අපේ ධර්ම තුල මේ කලලේ කොහොමද කියලා දක්වලා තියෙනවා. ඒක මව කුස වැඩෙන හැටි දක්වලා තියෙනවා. පඨමං කලලාවෝති කලලාවෝති අබ්බුදං අබ්බුදං ජායති පේසින් පේසින් දීපත්තේ ගනු ගණා පසකා ජායන්ති කේසා ලෝමා නකාපිච. පුංචි කලලයක් හටගන්නේ ඒක පෙන්වන්නේ ඊටමත් සියුම් ලොම් ඇති එළුවෙකුගේ එළඹි තෙලකහා කිතෙලක ගල්වලා කීප වතාවක් ගසලා හොඳට දැම්මට පස්සේ අන්නර ලොම් අග චූටි තෙල් බිඳුවක් මතු වෙනවා. අන්නේ සමාන ස්වල්පයක් ඇදේටයි කලලය ගැන කතා වෙන්නේ, දේශනා වෙන්නේ. ඒ කලලය වර්ධනය වෙනවා සතියක් යනකොට කලලාමෝති අබ්බුද අබ්බුද දිනා. ඒක වෙන පිටක් වගේ. අබ්බුදෙන් ජායති පේසි ඒක ටිකක් ගල වෙනවා. එක පේශී කියන අවස්ථාව. ඊළඟට පස්වෙනි සතිය වෙනකොට එන එක ඝන කියන අවස්ථාවට. ඝන යතා කුක්කුටි ආණ්ඩං සමන්තා පරිමණ්ඩලම්. විත්‍රේ කාකෘතියක් කියලා කියනවා. ඒබඳු ස්වභාවය ගත එක. මෙන්න මේ විත්‍රයක් වගේ මේ පරිමණ්ඩලව තියෙන මිහි හිත හට ගන්න තැන, අත්පා හට ගන්න තැන් වල උන දුබිලි පහක් හට ගන්න. මේ තුග තමයි කේසාලෝමා නකාපිච මේ දෙතිස් කුණක වශයෙන් ශරීරයක් බවට පරිවර්තනය වෙන මේ වර්ධනය වෙන්න තිබෙන. අර ගහ වැඩෙනවා. ගහ වැඩෙන්නේ කොහෙන්ද පොර? ආහාර දෙන්නේ කවුද? අම්මා. පිටිනේ වෙලා හරහා මවුගෙන් ආහාර සපයනවා. අර බීජය වැඩෙන. ඔන්න ඒ ගහ වර්ධනය වෙනවා ටික 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 ටික. කේස් අන්දිමට කේස් ලොම් නියදත් සම්මස්නාර ඇටේට නිදුලක් වඩුවක් මාදල බුපිනාලු ලේ සර්ව සෙන්සොටු මල මුත්‍ර මේ ඔක්කොම නේ කියලා. එතුලද වැඩෙනවා එළියටවට පස්සේ බාහිරව ආහාර පාන එකතු වෙලා මහගහක් වෙනකම් හැදෙනවා. අන්න ඒ මෞකුසියේ වැඩෙන අවස්ථාව ඒ බාහිරයේ ඇසුරු කොටගෙන යමක් වැඩෙන අවස්ථාවට අපි කියනවා නාම රූප කියලා. දැන් නාම රූප වශයෙන් වැඩෙන බීජයක් තියෙනවා, පැලයක් තියෙනවා. ඒ පැලේ තමයි ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ. අන්නම් ජරා මරණ ආදී ඔක්කොටම හේතු මේ අපි පිළිවෙලින් ආවේ විඥානය. විඥානයක් නිකන් හටගන්නේ නැහැ, මේ පැලෙත් නිකන් හටගන්නව නෙමෙයි, මේකට බීජයක් තියෙනවා. බීජයක් නැතුව ඉමේ පැලයක් හටගන්නේ නැහැ. බීජ නියාමයට අනුව බීජයක් තියෙනවා. අද බීජ තමයි විඥානයට හේතුව. සංඛාර, සංඛාරපච්චය විඥාන. පුඤ්ඤාම සංඛාර, පුඤ්ඤාම සංඛාර, අනිඤ්ඤාම සංඛාර කියලා ක්‍රියාකව කතා කරන මේ පින්පව් කුසල මෙන්න මේ සංස්කාර ප්‍රත්‍යයෙන් තමයි මේ පැලේ හටගන්නේ. එතකොට මේ කර්ම බීජ රැස් කරගන්නේ කොහෙන්ද? කුමක් ප්‍රත්‍ය වෙලාද? අවිද්‍යාව. ජරා මරණ දුක නැති කරන්න, ජරා මරණ දුකින් මිදෙන්න මෙන්න මේ හේතුව දක්වාම විමර්ශනය කරගෙන ඉන්නවා. අවිද්‍යාව නැති වුණොත් විතරයි සංස්කාර නැති වෙන්නේ. සංස්කාර නැති වුණොත් විඥානය නැහැ. විඥානය නැත්තම් නාම රූප නැහැ. නාම රූප නැතොත් සලආයතන නැහැ. සලආයතන නැතොත් ස්පර්ශය නැහැ. ස්පර්ශය නැතොත් වේදනාව නිරුද්ධයි. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධයි. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධයි, භව නිරෝධයෙන් ජාති නිරෝධයි, ජාති නිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නිරෝධයි. දැන් මේ සියල්ල අපි අකමැති ජරා මරණයෙන් මිදෙන්න වෙන්නේ මේ අවිද්‍යාව තුල. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඇත්ත ඇති සත්‍ය නැති. අර අපි කතා කරමුද? අපි කතා කරමුද? එහෙනම් අපට සැඟවිලා වහලා මායාව දැලකින් මේ මුලා කරලා තියෙන දේ විවර කරලා මෙහෙම පෙනුනට මෙහෙම පේන තැන තියෙන්නේ හැම තැනකම මෙන්න මේ ධර්මතාවයයි කියලා හැම විටකම විදර්ශනාකට බලන්න පුළුවන් වුණොත් ඔබ අවිද්‍යාව දුරු කරන වැඩපිළිවෙලකින් කතමං සාවසු අනිච්ඡා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං සම්හරතනක දක්වනවා පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්ත අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං. මෙන්න මේ නුවණ මතුවෙන විදිහට මේ දකින පිළින හැම දෙයක්ම ඔබට හසු වෙච්ච හැම දෙයක්ම මම කියලා ගත්තදී මම කියලා ගත්ත දේ මේ දෙලිව අරගෙන තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ ජරා ව්‍යාධි මරණය නේද? වෙනස් කරගන්න බැරි ධර්මතාව පහක් නේද මේ තියෙන්නේ මම කියලා. එතකොට මම කියලා අරගෙන තියෙන්නේ ජරා ව්‍යාධි මරණය. මගේ කියලා, දුව කියලා, පුතා කියලා, ස්වාමියා, බිරිඳ, අම්මා, තාත්තා, මොයෙක් නම් වලින් කියලා නැත්නම් සජීවී අජීවී ඒ හැම දෙයක්ම ජරා මරණය නේද? ජරා මරණය නේද මේ නොයෙක් නම් දාලා තියෙන්නේ. හැම තැනකම තියෙන ජරා මරණය, ජරා මරණයට එක එක නම් පනවලා තියෙනවා. මොන නම් පනවලා තිබුණත් මේ හැම තැනකම තියෙන්නේ ජරා මරණේ බව දකින්න. ඒ දැක්ම තමයි අවිද්‍යාව දුරු කරන දැක්ම. අවිද්‍යාව අදුර, අවිද්‍යාව පටලේ සුනින්නේ ඒ දැක්මෙන්, ඒ විමර්ශනයෙන්. ඒ අවිද්‍යාව දුරු කරන වැඩපිළිවෙලක ඔබ හිටියොත් ජරා මරණේ නැති වෙනවා කියන දේම සිද්ධ වෙනවා. ඉතින් මේ විස්සක් දවසේ ආරම්භ කරලා ඒ ඔබට හම් වෙන හසු වෙන හැම දෙයක් අර මල දිහා බැලුවා වගේ මේ හැම තැනකම මේ දුක්ඛ ලක්ෂණ ටිකට ඇවරලා තියෙනවා නේද කියලා. මේක නේද දුක කියලා දුක ප්‍රකට වෙන විදිහට, දුක්ඛ ලක්ෂණ මතුවලා එන විදිහට හැම දෙයක්ම බලන්න. අදතරමින් දවසකට අරමුණු 10ක් බලන්න. පටන් ගන්න අරමුණු 10ක්. ලක්ෂණයි කියලා පෙනෙන හෝ අවලක්ෂණයි කියලා හෝ පෙනෙන තැන, කාමය හෝ කෝපය උපන් තැනක නතර වෙලා බලන්න. අනේ මෙතන තියෙන්නේ මෙහෙම ධර්ම. මෙහෙම ධර්මතාවයක් ඇති තැනක් නේද මට මෙහෙම පෙනුනේ. මෙහෙම කාමය උපන්නේ, කෝපය උපන්නේ. කොච්චර මොඩයිද මම, කොච්චර වැරදිද මම කියලා වරද නිවැරදි කරගන්න බලන්න. අරමුණු 10ක් විසන් බලන විදර්ශනා කරන ඔබට එයම නිවන් දකින්න මඟ වේවි. ඒ සඳහා ඔබට විවර්ෂණ ඥානයේ බුද්ධිය පහළ වේවා. කායික මානසික සුවේ ශක්තිය සඳහා පහළ වේවා. නිදුක් නිරෝගී භාවයේ සරසේවා. යථාර්ථයේ සත්‍ය දකින්න නුවණ අවබෝධ වේවා. සසර කතරෙන් එතර වූ උතුම් නිවනින් සැනසීම කල්වාන සිද්ධ වේවා. ආකාශත්තාජුම්මත්තාදීවානාගාමහිද්దికපුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු බුද්ධ ශාසනං වරදට පාපයට අකුසලයට යොමු කරන දුෂ්ට දුර්ජනසුරින් මිදී සත්පුරුෂයන් සරම ලැබ තව තවත් ධම්මකට කුසලමකට යොමු වීමේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේම සද්ධර්ම අවබෝධයෙන් ලෝතුරු මඟ අවබෝධ කරගන්නට කල්‍යාණ මිත්‍රාශ්‍රය ලබන්නට මේ පින මේ මොහොතේ පටන් අපි හැම දිනාටම හේතු වාසනා කාරණේ වේවා කියලා ප්‍රාර්ථනා
සාදු.
මතු දිනක බුදුවලවක් සනසනාරි මෛත්‍රේය නාත විද්දෝසුතානන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට අයිති සාක්ති මහේසාරා සම්මාන උපකාරක ඉෂ්ඨකාමී දෙවියන්ටත් මේ පින් ඇති වේවා. දිවිසුරු වැඩි දියුණු වේවා. පතන්නා වූ බෝධි නම මහණිවනි සංසෙත්වායි සාදු
කියලා
පින්වත් හැම දිනානමින් නැසී මිය පරලෝකීය මෞපිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූදරු හිතවත් අසල්වැසි හැම දිනාටම මේ පරලෝකීය ඥාති වර්ගයාට විශේෂයෙන් අපේ යුතුකමක් තියෙනවා. අද දවසේ ඔබට අපට දන් පෙන් පූජා කළා පින්වතුන්. ඔබටත් මටත් දන් දුන්නේ සිල්වතුන් ගුණවතුන් හැටියට සලකලා. හැබැයි සිල්වතුන් ගුණවතුන් වෙනකොට ඒ ලබන ආහාරය හරීම සිහි නුවණින් පරිහරණය කරන එක ඔබේ දෙපා ළඟට ගෙනෙල්ලා පිළිගන්වන්නේ ඔබ සිල්වතෙක් ගුණවතෙක් කියලා හිතාගෙන. එහෙම නොවේ ඒ සිව්පසේ පරිහරණය කරනවා නම් ඒක මහා ලොකු ණයක් වෙනවා. ඒක ලොකු අනතුරක් තියෙනවා. මේ පැවිදි අපි දෙවල්ලන්ටම එනිසා අපි දන් වළඳන වෙලාවේ අනිත් වෙලාවේ පමණක් නෙමෙයි දන් වළඳන වෙලාවේදී බොහොම සංසුන්ව සිල්වත්ව ඉදේ කරන්න ඕන. වෙනත කනබන විදිහට අල්ලාහ සල්ලාපී දෙමින් නම් ඒක කරන්නේ ඒක සුදුසු නෑ. මේ වෙලාවේ වෙනත වගේ නෙමෙයි බොහොම සාන්තව බිමට හෙලාගත් ඇස් ඇතිව එක භාවනාවක් ආහාරය කියන්නේ මේ ශාසනයේදී අත්‍යවික්‍රේ ආසව පටිසේවනා පහතම්බා. මේ පටිවේක්ෂාවෙන් දුරුකල යුතු ආශ්‍රව භාවනාවෙන් මේ එතනින්මයි ඒක දුරු කරන්න වෙන්නේ. ඒ නිසා ආහාරය පිළිබඳව ලොකු බණක් තියෙනවා කියන්නේ. ආරංච ජානාති ආහාර සමුදයන්ස පජානාති ආහාර නිරෝධංස පජානාති ආහාර නිරෝධගාමී පාටිපදංස පජානාති එතාවතාපි කුමාරස වර්ගය සමෝ සම්මාදිට්ඨි. සම්මාදිට්ඨියට සෝතාපන්න භාවයට පත් වෙන්නත් පුළුවන් මේ ආහාරය දිහා බලලා. ඒක හඳුබෙන්නේ කරත් උනා ඔය අහල ඇති භාගනේ සංජරක් ඉතහාමතුරු උන්වහන්සේට ඇල් හාලේ බතක් බොහොම රසවත්ව ලැබිලා රස කර කර වල දෙනවා නේ. ගුරු ආමඳුරු මාමන්නේ සංගරක්කිත ආමඳුරු උන්වහන්සේ දැක්කම කෙලෙස් සහිතවයි මේ ධානි වල දන්නේ මේ පොඩි නම කියලා. දැකලා කියනවා පොඩි නම ඔය ඇල්හාලේ බත් උණු උණුගේ කාලා කටපුච්ච ගන්න හිම නෑ කියලා. පොඩි හාමුදුරුවෝ හොනවනදී ඇල් කාලේ බට උණු උණු වෙලා මේක උණුවක් නෑ මේක සීතල වෙලා මොකද මේ හාමුදුරුවෝ කිව්වේ හිතගෙන පරීක්ෂා කරන්න මම මේකට රස සුසුනාවෙන් බැඳුණු සිතින් නේද මේ කෑවේ මේක දැකලා නේද උන්වහන්සේ මේ අවවාදේ කළේ කියලා දැච්චත් තිබුණා ඒ ආහාරයම ප්‍රතිවේක්ෂා කළ උන්වහන්සේ ඒ පාත්‍රයේ අතේ තියාගෙන උන්වහන්සේට පුළුවන් වුණා රහත් වෙන්න ඒකේ තරම් භාවනාව ඉතින් අද දවසේ අපිට කොහොම හරි අපේ ගුණ පුරා ගන්න බණ දානා ගන්න සිල්වල පුරා ගන්න උදේ දවල් දානේ දෙනුම් පසු මේක විදිහට අපිට පූජා කළ ඒ පින්වතුන් නමින් නියගිය මෞර්තිය සහෝදර ගුරුවරයා ඥාති මිත්‍රාදී යම් පිරිසක් වෙනනම් ඒ හැම දිනාට අපි හැම දිනාට චින්තන පින්වත්පත් වේවා ඒ සියලු ඥාතිවරු මේ පින්ගෙන සතුටත් සුවපත්ව දුක් පිරිසංසාර ගමන නිමා කොට නිවැරදිව සැනසෙත්වා නිවෙනින් සැනසනාතුරු දේව සපතින් මිනිස් සපතින් සතුටත් වේවා කියන අදහසින් සාදු කියලා
ආශාසනා
ඉතින් අද දවසේ මේ උතුම් පින්කමේ ඔබට මතුවේ දෙන්න බොහෝ පිරිසක් දින කීපයක් මුල්ලේ මහා විහෙසක් මහන්සියක් දරුවා. තමගේ කාලය ශ්‍රමය ධනය මේ විදිහින් වැය කරලා මේ ස්ථාන වෙන් කරවාගෙන මේ විදිහට සකස් කරලා පිළියෙල කරලා දන්පැන් සංවිධානය කරගෙන අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු බොහෝ පිරිසක් බොහෝම උනන්දුවෙන් කටයුතු කළා. ඉතින් අපි අද දවසේ අපට මෙබඳු මෙතෙම ගොඩසී කරම දවසේ ගුණ පුරා ගන්න උදව් වෙච්ච උපකාර වෙච්ච මේ අවස්ථාව සලසලා දුන්න අපේ හාමුදුරුවන් වහන්සේලා දෙනම ඇතුළු ඒ නායක සභාවේ ඒ පින්වතුන්ට ඒ දන්පැන් පූජා කළ පින්වතුන්ට අපි ආශිර්වාද ප්‍රේමපී යුතුකම අපේ මෛත්‍රී සංගත කාය කර්මයක් වාක් කර්මයක් මනෝ කර්මයක් වෙනවා ඒ නිසා අපට මේ ගුණ පුරා ගන්න මේ බණ දහම් අහගන්න භාවනා වඩන්න පින් සිද්ධ කරගන්න මේ අවස්ථාව සලසලා දුන්න මේ හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිර දේවනේ සියලු යහපත සියලු සාන්තිය සියලු සහනයේ සැනසෙල්ල සැලසීමා සියලු සම්්‍යක් ප්‍රාර්ථනා සම්බුද්ධ වේවා වහවහ සසර කතරින් ඉතර වෙන්නට මේ පින දෙයත්තන්ට උපරිස්රේ වේවා කියලා සාදු කරලා
සාදු
ඔබ අප හැම දිනාටත් හදු ඇලුගුරු දෙමාපිය දූ දරු පවුල් වල සෑම සියලු දිනාටත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුමුරුවන් ගියාම් භාවයෙන් ආශිර්වාදයෙන් සියලු යහපත සියලු සාන්තිය සියලු සහනය සැනසෙල්ල ළඟා වේවා අදෘශ්‍යමාන අදෘශ්‍යමාන වදුරු බාධක මග හැරේවා සියලු සම්‍යක් ප්‍රාර්ථනා ලෞකික ලෝකෝත්තර අපේක්ෂාවන් ඉටු වේවා දෘශ්‍යමාන අදෘශ්‍යමාන බාධක දුක්ඛම් කටළු කාය චිත්ත නිදාවන් බලහැරි සසල සරණා තුරු නරක ආදී දුක දිවයිකට සාපි පාසාදී දුකකට දනොකෙන දුරුදෙන සුරින් මිදී සත්පුරුෂයන් සුරින් තව තවත් නිවන් කුසල ධර්මයන් පුණ්‍ය ධර්මයන් අඛණ්ඩව ජීවිතය තුළ පවත්වාගෙන ජීවිතයේ යථාර්ථයේ දකිනින් ජරා මරණය සැබෑ ස්වභාවයේ තේරුම්ගෙන මේ සසරෙන් එතර වෙන්නට අපි හැම දිනකටම මේ කිනද හේතු උපනිස්රේ වේවා
කියලා
සාදු සාදු